ඊළඟ ගරු ෆීල් මාෂල් සරත් ෆොන්සේකා මැතිතුමා ඔබතුමාට විනාඩි 8කුත් තව අමතර ලැබිලා තියෙන විනාඩි 9කුත් 10ක්
තියෙනවා. ගරු කතානායකතුමනි, අද අපි මේ අවස්ථාවේ ගරු අගමැතිතුමාට විරුද්ධව ගෙන විශ්වාසභංග යෝජනාව ගැන විවාදයක් කරනවා. විශ්වාසභංග යෝජනාව ගරු අගමැතිතුමාට විරුද්ධව ගෙනාවේ එතුමා ගැන දේශයකින් නෙවෙයි කියන එක සමහර කතිකය ප්‍රකාශ කරා. අපි දන්නවා යෝජනාවේ පිටුපස විශාල වෘතයක් තියෙනවා. ඒ යෝජනාව හරහා අගමැතිතුමාගේ වැටීමත් සමග මේ ආණ්ඩුව දුර්වල කරන්න, ආණ්ඩුව පෙරලීමට හැකි වෙයි කියලා ඒ ගෙනාවපු අය බලාපොරොත්තු වෙනවා. මම දැක්කා ගරු වාසුදේව නායකකාර මන්ත්‍රීතුමා ප්‍රකාශ කරලා තියෙනවා, අද ප්‍රවෘත්ති පත්‍රවලත් තිබුණා මේ විශ්වාස භංගයෙන් අගමැතිතුමා එළවනවා, ඊට පස්සේ අපි ආණ්ඩුව පෙරලනවා කිය. එතකොට ඒකෙන් එළිවෙනවා කෙසේ හෝ මේගොල්ලොන්ගේ න්‍යායපත්‍රය ඒගොල්ලොන්ට මැතිවරණයක් වෙනකන් ඉවසගෙන ඉඳලා මැතිවරණයකට මුහුණ දීලා මහා මැතිවරණයක් ජනාධිපතිවරණයක් ඒවට මුහුණ දීලා කරගන්න අවශ්‍ය දේ ඒවා හරහා කරගන්න පුළුවන් වේදෝ කියන අවිශ්වාසය නිසා මේ අවස්ථාවේ හදනවා වෙනත් මාර්ගවලින් ඉෂ්ට කරගන්න. අගමැතිතුමා ගැන අපට විශ්වාසය තියෙනවා. අද මේ රජයේත් මා හිතනවා මේ පාර්ලිමේන්තුවේත් ඉන්න ප්‍රවීණතම දේශපාලනඥයෙක්. එතුමා උගත්, බුද්ධිමත්, එතුමාට පසුබිමක් තියෙනවා. එතුමා කොහෙන්වත් ආතප්පාතක් නැතුව ඇවිල්ලා දේශපාලනයට ඇවිල්ලා හැදිච්ච පුද්ගලයෙක් නෙමෙයි. එතුමාට පසුබිමක් තියෙනවා. එතුමාගේ හැසිරීම ගැන අපි පුද්ගලික ජීවිත ගැන කතා කරන්නේ නැහැ. යම් අවස්ථාවල මඩගැසීම් සිද්ධ වෙනවා. නමුත් එතුමා පක්ෂනායකයෙක් හැටියට ක්‍රියා කරන ආකාරය ගැන අපේ පැහැදීමක් තියෙනවා. සෑම පුද්ගලයෙක්ගේම යම් යම් දුර්වලතා තියෙන්න පුළුවන්. විශේෂයෙන්ම දේශපාලනයේ කිසිම කෙනෙක් 100%ක් සම්පූර්ණ නැහැ. නමුත් අද පවතින දේශපාලනයේදී අපි හිතනවා එතුමාට හැකියාව තියෙනවා එක්සත් ජාතික පක්ෂයට නායකත්වය දෙන්න. මේ අවස්ථාවේ යම් යම් අය නොයෙක් නොයෙක් දේවල් බලාපොරොත්තු වුණා වෙන්න පුළුවන්. ඒව ගැන මෙතෙන්දී යම් යම් අය සඳහන් කරා. නමුත් ඒ කිසිවක් අපට අදාළ නැහැ. මේ පක්ෂයේ ඉතිරි අවුරුදු දෙක මේ රජය ගෙනියන්න ඉස්සරහට එතුමාගේ නායකත්වය අපි අනිවාර්යෙන් පිළිගන්නවා. ඒ නායකත්වය සමග අපි මේ ගමන යනවා. එතුමා ආර්ථික විද්‍යාව ගැන දැනුමක් තියෙනවා. එතුමා ආර්ථිකය මෙහෙවනවා. එතුමා දවසේ පැය 24න් පැය 18ක් පමණ වැඩ කරනවා. ඉතා කැපීමෙන් වැඩ කරනවා. එතුමන්ලා කතා වහගෙන ඉන්න තව තව දේවල් ඉස්සරහට කියනවා. එතුමා මාන්සියලා වැඩ කරනවා. එතුමාගේ යුතුකම ඉෂ්ට කරනවා. එතුමා ආර්ථිකය මෙහෙවනවා. අතීතයේ අපි දැක්කා තව අගමැතිවරු හිටියා තමුන්නාන්සේලාගේ පාලන සමයේ ඒ අගමැතිවරුන්ට නිසි පිළිගැනීමක් දුන්නේ නැහැ. ඒ වගේ නෙමෙයි අද අගමැතිතුමා කියන්නේ ආණ්ඩුව මෙහෙවනවා, පාර්ලිමේන්තුවට වග කියනවා. එතුමාට පිළිගැනීමක් තියෙනවා. පාර්ලිමේන්තුව ඇතුළෙත් පිළිගැනීමක් තියෙනවා. පාර්ලිමේන්තුවෙන් පිටත් පිළිගැනීමක් තියෙනවා. අතීතයේ කියන ගණගාටුයි. මම සමහර අවස්ථාවල අවුරුදු 3මාරක් ආරක්ෂක කවුන්සලයේ හිටියා. එතකොට අගමැතිතුමාත් අපේ හිතවතා ආරක්ෂක කවුන්සලයේ ඉන්නවා. කවදාවත් වචනයක්වත් කතා කරන්න දෙන්නේ නැහැ. ඊට පස්සෙත් අපි දැක්කා ඊළඟට තව අගමැති කෙනෙක් ආවා. එතුමාට වැඩක් පලක් කරන්න පුළුවන් කාලේ ධූරය දුන්නේ නැහැ. එතුමා ඊට දුර්වලලා ඔත්පලවලා ඉන්නකොත් තමයි අගමැති ධූරය දුන්නේ. එවැනි පාලනයක් මේ රටේ තිබුණා. එවැනි පාලකයෙක් හිටියා. නමුත් අද එහෙම තත්ත්වයක් නැහැ. අද අපි හරියට ප්‍රජාතන්ත්‍රවාදය ගෙනෙල්ලා ජනතා වර්ම ඉදිරියට අරන් යන අතරේ සියලු දෙනා වාකීම් බෙදාගෙන ඒ වාකීම් ඉෂ්ට කරමින් මේ පාලනය ගෙනියනවා. ඒක හන්දා අගමැතිතුමා එළවලා මේ රජය පෙරලන්න පුළුවන් කියලා යමෙක් හිතනවනම් ඒක අපි හිතන්නේ ඒක සාර්ථක වේවි කියලා. ඒ ගැන අනවශ්‍ය බලාපොරොත්තු තියාගත්තට තමුන්නාන්සේලාට අවසානයේ හිමිවන්නේ බලාපොරොත්තු කඩවීම පමණයි. ඊළඟට අපි දැක්කා මේ විශ්වාසභංගයේ යම් යම් කරුණු කියලා තියෙනවා. විශේෂයෙන් එල්ල කරලා තියෙන කරුණු කීපයක් මගේ අවධානයට යොමු වුණා. ඒකෙදි එකක් කියලා තියෙනවා අගමැතිතුමාගේ කල්ක්‍රියාව නිසා ආර්ථිකය කඩා වැටුණා කියලා. නමුත් මේ රටේ ආර්ථිකය කඩන් වැටුනේ මේ කාලයේදී නෙමෙයි. අපි රට බාර ගන්නකොට ඊට කලින් තිබුණ අවුරුදු 10 ඇතුළත ආර්ථිකය ක්‍රමක්‍රමයෙන් පල්ලෙහාට ගියා, කඩන් වැටුණා. යම් යම් ව්‍යාපෘති වෙනවා අපි දැක්ක යම් යම් ස්ථානවල. ඒවා විශාල වශයෙන් රට ලෝකයෙන් ණය කරලා කරපු ව්‍යාපෘති මිසක් මේ රටේ ජනතාවට ඔවුන්ගේ බඩට දැනෙන, කුසියට දැනෙන සංවර්ධනයක් මේ රටේ සිද්ධ වුණ නැහැ. ඒ කාලේ අපට මතකයි ඒක පුද්ගල ආදායම ඩොලර් 2000යි. ආසියාවේ ආශ්චර්ය ඔයගේ ලස්සන ලස්සන කතා කිව්වා. නමුත් ඒ කතා එකක්වත් රටේ ජනතාවට, ගමේ ජනතාවට, බහුතරයක් වූ දුප්පත් ජනතාවට ඒ කාලය තුළ මේ රටේ මධ්‍යම පන්තියක් නැති වුණා. මේ රටේ 80%ක් පමණ හිටිය දුප්පත් ජනතාව. ඒක පුද්ගල ආදායම ඩොලර් 2000ක් ගැන කතා කරාට ඇත්තටම මාසෙට රුපියල් 35000ක් පඩි ගන්න ජනතාව තමයි රටේ 80%ක් හිටියේ. ඒ කියන්නේ ඒක පුද්ගල ආදායම ඩොලර් 300ක් පමණ තමයි තිබුණේ. මේ රටේ මුදල් වලින් 90%ක් පමණ පරිහරණය කරේ කොළඹවට දේශපාලනඥයන්ට ගැතිකම් කරමින් රාජපක්ෂ පාලනයට ගැතිකම් කරපු 10%ක් පමණ වූ ජනතාවතේ තමයි මේ රටේ සල්ලි වලින් බහුතරයක් තිබුණේ. එතකොට එවැනි රටක් අපි බාර ගන්නකොට ලෝකෙට ණය වෙලා තිබුණා. දළදේශී ආදායමෙන් 80%ක් ගත් ගියා ණය වාරිකය ගෙවන්න. එවැනි රටක් බාර අරගෙන ආර්ථිකය ගොඩනැගීමට අපි උපරිම උත්සාහයෙන් වැඩ කරනවා. කැපවීමෙන් වැඩ කරනවා. ඒක දුෂ්කර කාර්යයක්. දවසෙන් දෙකෙන් ඒක වෙනස් කරන්න බෑ. අවුරුද්දෙන් දෙකෙන් ඒ ප්‍රතිඵල දකින්න අමාරුයි. ආරාජිකව තිබුණු රටක් අපි බාරගත්තා. ඒ රට දැන් හරි මාර්ගයට ගෙනියන්න අපි උත්සාහ කරනවා. ඒ උත්සාහයේ ප්‍රධාන කොටස්කරුවෙක් හැටියට අපි ගරු අගමැතිතුමා දකිනවා. ඊට අමතරව එතුමාට ශක්තියක් දෙන අනිත් ඇමතිවරු ඉන්නවා. ඔවුන්ගේ චර්තඝාතනය කරා, ඔවුන් ගැන පක්ෂය කලකිරවන්න කතා කරා, ඔවුන් පක්ෂය මෙහෙවනවා කිව්වා, ඔවුන්ට මඩ ගැහුවා. නමුත් අපට පක්ෂයක් හැටියට ඔවුන් ගැන විශ්වාසයක් තියෙනවා. ඊළඟට මහනුවර තත්ත්වය ගැන කතා කරා. තවුන්නාසලා දිගින් දිගටම දිග නැති වුණ තත්ත්වය, ඒ තත්ත්වය පාලනය කරේ නැහැ කියලා විශ්වාස භංගයේ තියෙනවා. ඒ තත්ත්වය යම් යම් අඩුපාඩු තිබුණා අපි දැක්කා. ඒවා මම මීට ඉහතත් යම් යම් අවස්ථාවල ප්‍රකාශ කරා. නමුත් මේකේ සම්පූර්ණ වගකීම අගමැතිතුමා මත දැමීම ඉතාම අසාධාරණයි. එතුමා සාමය හා නීතිය මෙහෙයීමේ ඇමති හැටියට රාජකාරි භාර අරගෙන සුමාන දෙකක් කාලයක් ගත වුණේ. ඒක තාවකාලික පත්වීමක් කියලා තිබුණා. ඒ කාලය ඇතුළත සිද්ධ වෙච්ච සියලුම දේවල්ට ඒ කාලය ඇතුළත එතුමාට පොලිසිය පුහුණු කරන්න බෑ, පොලිසියේ පත්වීම වෙනස් කරන්න බෑ, පොලිසිය හරි මාර්ගයට ගේන්න බෑ. සුමාන දෙයක් ඇතුළත ඒ අඩුපාඩු සියල්ලට වාකීම එතුමා දැරිය නොයුතුයි. ඊට අමතරව අනිවාර්යයෙන්ම යම්කිසි කෙනෙක් වාකීව බාරගත යුතුයි. එහෙමනම් ඒ වාකීම ගරු ජනාධිපතිතුමාගේ ඉඳලා පල්ලහැට ගේනවා මිසක් එක පුද්ගලයෙකුට විතරක් ඉලක්ක කරලා ඒකට දොස් පැවරීම සාධාරණයි කියලා මම හිතන්නේ. ඊළඟට අපි දන්නවා මහනුවර දිගන ප්‍රදේශයේ ඇති වෙච්ච සිද්ධවලට, ඒ සිද්ධිවලට සමහරු දැන්ට අත්අඩංගුවේ ඉන්නා. ඒ අත්අඩංගුවේ ඉන්න අතරේ ඉන්නවා පොහොට්ටුවේ පළාත් පාලන ආයතනවල මන්ත්‍රීවරු 6 දෙනෙක්. 3 දෙනෙක් ඉන්නවා. තව 3 දෙනෙක් අත්අඩංගුවට ගන්න සොයනවා. එතකොට මේගොල්ලෝ අත්අඩංගුවට ගන්න කාගෙත් බෙල්ල විරිකලා කාට හරි මේ වහන් ඉන්නකොට කැක්කුමක් තියෙනවා නම් ඒවා ගැන බොරුවට මරහඬ දීලා වැඩක් නැහැ. තමුන්නාන්සේලා යථාර්ථයේ තේරුම් ගන්න, යථාර්ථයට මුහුණ දෙන්න. ඒ කට්ටිය ඒක පිටිපස්සේ හිටියා. ඒක පිටිපස්සේටගෙන ඒක මෙහෙව්වා. දැන් මෙතන ඇවිල්ලා අගමැතිතුමාට දොස් කියනවා මේ කරපු වැඩේ පාලනය කරේ නැහැ, පාලනය නොකර මිනිස්සු ගෙදර යන්න ඕනේ කියලා. නමුත් හරියට වෙන්න ඕනේ ඒවා මෙහෙවපු නල්ලන්න වෙනවා, ඒ අයට දඬුවම් කරන්න වෙනවා, ඒගොල්ලෝ නීතිය හමුවට ගේන්න වෙනවා. ඒකයි වහාම සිදුවේ යුත්තේ කියන එකයි අපිට කියන්න තියෙන්නේ. ඊළඟට ආයි කියලා තියෙනවා ඒ කාර්යයන් හරහා ජාතික සමගිය නැති වුණා කියලා. ජාතික සමගිය කියන වචනය මේ ආණ්ඩුව එන්න ඉස්සෙල්ලා මේ රටේ කතා කරේ නැහැ. ජාතික සමගියක් ගැන කතා කරේ නැහැ. සුළු ජාතීන් අවතක්සේරු කරලා වැඩ කරා. සුළු ජාතීන්ට නිස්තන දුන්නේ නැහැ. හැම ඡන්දයක්ම ජයග්‍රහණය කරපු අවස්ථාවල හෝ පරාජය වෙච්ච අවස්ථාවල මහින්ද රාජපක්ෂ පාලනය, මහින්ද රාජපක්ෂ මන්ත්‍රීතුමා හැම වෙලෙම ප්‍රකාශ කරේ මොකද්ද? මට හම්බුණා සිංහල ඡන්ද, එක්සත් ජාතික පක්ෂයට හම්බෙනවා සුළු ජාතීන්ගේ ඡන්ද කියලා මතයක්. හැම අවස්ථාවකම පළාත් පාලන ඡන්ද ප්‍රතිඵල ආවමත් එතුමා මේ වගේ අර්ථකථන දෙන්න උත්සාහ කරා. එතුමාගේ ඇඟේ පිහිටලා තියෙන ජාතිවාදය ඒක නවත්තන්න බෑ. දැන් මම දැක්කාද කැන්ටිමේදී එතුමා සොය සොය මුළුවල ඉන්න දුව දුව ගිහිල්ලා මුස්ලිම් මන්ත්‍රීවරුන්ට එහෙම කතා කරනවා. දැන් පරක්කු වැඩි. එතුමා පිළිබඳව ඒ සුළු ජාතීන්ගේ නියෝජිතයින්, ඒ සුළු ජාතීන් ඉතාම අස්පසන්න හැඟීමක ඉන්නේ. මම හිතන්නේ එතුමාගේ දේශපාලන ජීවිතය ඇතුළත එතුමාට ඒ වර්ධ නැවත නිවැරදි කරගන්න පුළුවන් වේවි කියලා. ඊළඟට ජාතික සාමයට හානි වෙන්න ඉඩ දුන්නා කියලා ජාතිවාදය ඇවිස්සුවා කියලා, දැන් ජාතිවාදය ඇවිස්සෙන්න ඉඩ දුන්නා කියලා මේ රටේ කීර්ති නාමයට අපකීර්තියක් වුණා කියලා නැවත කියනවා. එතකොට ඒකටත් මට උත්තර දෙන්න තියෙන්නේ ඉස්සෙල්ලා කියපු දෙයමයි. ඒව අතීතයේ සිද්ධ වුණා, ඒ වෙනස් කරන්න තමයි අපි උත්සාහ කරන්නේ. ඒව හරියට කෙරුණ නැති හින්දා අතීතයේ සාධාරණව නීතියානුකූලව මානුෂීය අයිතිවාසිකම් රකිමින් යුද්ධය කරපු අපට පවා ලෝකයා හමුවේදී නොයෙක් නිග්‍රහවලට මුහුණ දෙන්න සිද්ධ වුණා. ඒ මොකද ඒ රටේ ඒ කාලේ හිටපු පාලකයින් ඒ පාලකයා ඔහුගේ ගෝල බාලයින් ජාතිවාදය අවුස්සපු නිසා මුළු ලෝකෙම එකතු වෙලා හමුදාවටත් ඇඟිල්ල දික් කරන්න පටන් ගත්තා. ඒකන්ද අපි ඒ කරපු ජයග්‍රහණ අපි කරපු විශාල ජාතික කර්තව්‍ය ඒ සේවය පවා ආතක්සේරු කිරීම සිද්ධ වුණා. රාජපක්ෂ සමයේ ඒ පාලන යන්ත්‍රයේ තිබුණ ඒ දෝෂය නිසා ඒ අවමානය නිසා අර කෑගහන එකාගේ පහුගිය අවස්සල ගෙදර කොල්ලෙක් මැරුණා. ඒ කොල්ල දැන් භූතෙක් වෙලා ගෙදෙට්ට ඇවිල්ලාලු. සාමාන්‍යයෙන් භූතයවම උන්ට දෙන්නේ කරවල බදගුවා බත් ගුලියක් එහෙම නැත්නම් මස් කෑල්ලක්. මූ ඉල්ලන්නේ බර ව්‍යාග්‍ර වගේ දේවල්ලු. ඒක අද කට බියාගෙන ඉන්න ඔව් අහගන්නනේ කට කරගත්තේ
ඔබතුමා කතා කරන යන්න
ගෞරවයෙන්
සභාවේ ගෞරවය ආරක්ෂා කරන ඇසිරෙන්නේ
මෙතන ඉන්නවා මූණක් තියනවා තමුන්නාන්සෙට
හොඳයි කියන්නේ
නෑ ඇත්ත කිව්වේ
භූතේ භූතේ කතා
ඉල්ලා කන්න එපා
ගෞරව එමෙතුමා කතා කරන්න
අයියෝ පව් ඊළඟට ඒ දෝෂාභියෝගේ කියලා තියෙනවා මහේන්ද්‍රන් විදේශිකයෙක් අර්ජුන් මහේන්ද්‍රන් ඉතින් අර්ජුන මහේන්ද්‍රන් විදේශිකයෙක් වුණාට නීතිමය බාධාවක් නැත්නම් මේ රටේ තනතුරක් දරන්න ඒක ගැන අගමැතිතුමාට ඇඟිල්ල දික් කරන එකේ සාධාරණත්වයක් මන් දකින්න අපි දැක්කා ගෝඨාභය රාජපක්ෂ තමුන්නාන්සේලාගේ අනාගත ජනාධිපති අපේක්ෂකයා එතුමත් විදේශිකයෙක් ඇමරිකානු ජාතිකයෙක් බයයි පැල්ලා දීවේ එයා තමයි යුද්ධ පටන් ගන්න ඉස්සෙල්ලා පැනලා ගියා. අවුරුදු 15ක් හැංගිලා හිටියා. ඊට පස්සේ රටට ආවා. බය ගැන අපට උගන්වන්න දෙන්න එපා. ඒවා ගෝඨාභයගෙන් අහගන්න. එතකොට එයා ගේන්න පුළුවන් නම් ආරක්ෂක ලේකම් කියන්නේ රටේ ඉතා වාගිය යුතු ස්ථානයක්. රටේ ආරක්ෂාවට වාගිය යුතු කීප දෙනෙක් ඉන්නවා. එයින් එක්කෙනෙක්. ඒ වගේ තැනක් ඇමරිකානු පුරවැසියෙකුත් දෙන්න පුළුවන් නම්. ඇමරිකානු පුරවැසියෙක් කියන්නේ ඇමරිකානු දජේ ඉස්සරහට ගිහිල්ලා එයා දිවුරලා ප්‍රතිඥාවක් දෙනවා ඇමරිකාවේ ස්වෛරී භාවයේ තර්ජනයක් වුණොත් එයා ඇමරිකාව බේරා ගැනීමට අවි අතට ගන්නවා කියලා. ඒතකොට ඒ වගේ පුද්ගලයෙකුට තමයි අනාගතේ රටේ ජනාධිපති ධුරය බාර දෙන්න හදන්නේ. ඒ වගේ පුද්ගලයෙක් තමයි මේ රටේ ආරක්ෂක ලේකම් කරේ. එහෙම කරපු අය අර්ජුන මහේන්ද්‍රන් මෙතනම හිටියා කියලා මහ බැංකුව අධිපති වෙලා ඒක අල්ලගෙන මෙතන විශ්වාස බැංකු යෝජනා ගෙනේම වීලුවක් හැටියටයි මන් දකි. ඊළඟට ආපහු කියනවා අර්ජුන මහේන්ද්‍රන් ඉවත් කරාට පස්සේ මහා බැංකුවේ අධිපති ධූරයෙන් එතුමා ගත්තලු අගමැතිතුමාගේ උපදේශකෙක් හැටියට. මේකේ මහ ලොකු වරදක් නැහැ. අතීතයේ සිද්ධ වෙච්ච දේවල් එක්ක සංසන්දනය කරෝතින් අපට මතකයි පීබී ජයසුන්දර ආර්ථික ඝාතකයා කියලා ඒ කාලේ බුදුව වෛරකෙන් හිටියේ. එයා තමයි ඒ කාලේ ආර්ථිකයේ මේ රටේ මෙහෙව්වේ. රටේ පාලකයා හිටියට මුදල් ලැබෙති පීබී ජයසුන්දර තමයි ආර්ථිකයේ මෙහෙව්වේ. මට මතක් වෙන එක අවස්ථාවක් චීනයේ ඔලිම්පික් ක්‍රීඩා තරඟයේ තියෙන අවධියේ ඊට මාස 4කට ඉස්සෙල්ලා චීනයෙන් අවි ආයුධ අපේ රටට එවීම නැවතුණා. අවි ආයුධ ගේන නැව්වෙන එක නැවතුණා. එතකොට මගේ අවි ආයුධ තොග යුද්ධ තදින්ම යන කාලේ ඒ වගේ හිගයක් තිබුණා. මම ගෝඨාභය චීනයෙන් අපට අවි ආයුධ දුන්නේ ණයට. මම ගෝඨාභය ගාවට ගිහිල්ලා කිව්වා චීනයෙන් නැව්වෙන්නේ නැහැ. මම පකිස්තානි යුද හමුදාපතිට කතා කරා. මට මිලියන ඩොලර් මිලියන 100ක් විතර දෙන්න අවි ආයුධ ටිකක් එහෙම දෙනවා කියලා පොරොන්දු වුණා. ගෝඨාභය කිව්වා මට කොහොමද ඒක කරන්නේ? අපි ණයටනේ මේවා ගන්නෙ. මට සල්ලි නැහැ කිව්වා. මම බැසිල් රාජපක්ෂරත් ගිහිල්ලා කිව්වා. ඩොලර් මිලියන 100ක් විතර ඕනේ නැත්තම් යුද්ධ ගෙනියන්න බෑ මෙතනින් එහාට කියලා. එයාත් ඒ සින්දුවම කිව්වා. ඊට පස්සේ මම පීබී ජයසුන්දර ගිහිල්ලා කතා කරාම එයා තමයි ඉතින් ඇත්තටම නාමික වගේ මෙතන හිටිය ආර්ථික ඇමති වගේ එයා කෙලින්ම පැය භාගයක් ඇතුළත මිලියන ඩොලර් මිලියන 100ක් වෙන් කළා මට දුරකථනයෙන් ඒක සනාථ කරා. ඒ වගේ කාලයක් තිබුණේ. ඒතොර ආර්ථිකයේ මෙහෙව් එයා තමයි. නමුත් එයාට විරුද්ධව නඩුවක් ගිහිල්ලා ශේෂ්ඨාධිකරණය එයා ඉවත් කරා. ඊට පස්සේ ඒ තීන්දුවට එරෙහිවම යමින් මහින්ද රාජපක්ෂ පාලකයා එතුමා නැවතත් ගෙනාවා මුදල් අමාත්‍යාංශයේ ලේකම් හැටියට. එතකොට ඒ වගේ දේවල් කරන්න පුළුවන් වුණා නම් අගමැතිතුමා අර්ජුන් මහේන්ද්‍රන් උපදේශකයෙක් හැටියට ගත්තා කියලා. ඒකට අගමැතිතුමා ගෙදර අරින්න ඕනේ. මං හිතන්නේ මේගොල්ලන්ට ප්‍රශ්නයක් තියෙනවා. මේ කාරණාව සාධාරණීකරණය කරන්න බෑ. මේ විශ්වාස භංගය තව වෙලා තියෙනවා අපේ කතිකේ පුළුවන් නම් විනාඩි 5ක් දෙන්න
පුළුවන්. නෑ ඊළඟට සභානායකතුමා.
මේ විශ්වාස
භංගය ඔච්චරද?
ඔව් විනාඩි 5ක් දෙනවා.
ආ හොඳයි.
මේ විශ්වාස භංගය ජීන්න හේතු කාරණා සෙව්වා. ඒකේ අවශ්‍යතාවය මුලදීම කිව්වා. එක්කෙනෙක් කිව්වා අපි දිනුවක් දිනුවම් පෙරදුනක් දිනුවම් කියලා. ඒක නෙමෙයි සිද්ධ වුණේ. මේක නිසා අපේ සමගිය වැඩි වුණා, අපි තවත් ශක්තිමත් වුණා, අපේ අධිෂ්ඨානය වැඩි වුණා, තමුන්නාන්සේලා දුර්වල වුණා, තමුන්නාන්සේලාගේ අධිෂ්ඨානය කඩාගෙන වැටුණා. දැන් වෙලා තියෙන්නේ අපි පරදුණක් දිනුම්, දිනුවක් දිනුම්. ඉස්සෙල්ලා මෙයා කිව්වේ දිනුවක් පරාදයි පරදුණක් පරාදයි. ඒක තමයි ඇත්ත තත්ත්වය. අර භූතයට ගිහිල්ලා ඒක නැවත කියන්න මෙන්න මෙහෙම එකක් කියලා මම අදත් දැනගත්තා කියලා. එතකොට මේකයි තත්ත්වය. ඊළඟට මේ තවුන්නාසලාගේ අතීතයේ වෙච්ච දේවල් අමතක කරලා, අතීතයේ මේ රට වෙච්ච හානිය අමතක කරලා, ඒ කාලේ කටබියාගෙන ඉඳලා ඒ කාලේ ආර්ථිකයට කරපු කොඩි විනය, මුදල් අවභාවිතා කරපු හැටි, රට හොරගම් කරපු හැටි, කෝටි ගණන් මිලියන ගණන් වංචා කරපු හැටි, මංගව දිග ලයිස්තුවක් තියෙනවා. මට වෙලාව තිබුණත් මම මේ ලයිස්තුව ඉවර කරනවා. ඒව ගැන අමතක කරලා මේ බිලියන 10ක් අල්ලගෙන මෙච්චර උඩපයින්ක ගන්න මට පුදුමත් හිතෙනවා. අර ඇවන්ගාඩ් කේස් එකෙන් පමණක්, ඇවන්ගාඩ් කේස් එකෙන් පමණක් ගෝඨාභය රාජපක්ෂ රටට අහිමි කරා බිලියන 11ක්. මෙතන බිලියන 10යි. ඉස්සෙල්ලා කිව්වා මොකද්ද අර, මොකද්ද මම ලියාගත්තා අවස්ථාවික අලාභය කිව්වා. එතකොට මේකේ අවස්ථාවික අලාභයක් තියෙන නම් වැඩි වෙවි. ගෝඨාභය රාජපක්ෂලායි හොරගම් කරපු බිලියන 11 අවස්ථාවික අලාභයක් තියෙනවා. ඒකත් ඉතා වේගයෙන් ඉහළට යන්න ඕනේ. රජයෙන් නැති වුණ සල්ලි. ඊළඟට මම 1, 2, 3 කියනවා තවුන්නාසලා නැවත මතක් කරලා දෙන්න. තවුන්නාසලාට මතක ඇති හෙජින් ගියුසුම. හෙජින් ගියුසුම හිටවු පාලකයා, අර නිවාඩ් කබ්රාල් කියලා මෙතන නම ඉස්සෙල්ලා කියවුණා. අපි ඒ කාලයට කියන්නේ කේවට්ටයා කියලා. ඒ නමත් ඕන නම් අරයටම දාගන්න පුළුවන්. ඒ නිවාඩ් කබ්රාල් එකතු වෙලා හෙජින් ගියුසුමක් අත්සන් කරා බිලියන 76යි. බිලියන 76ක් මේ රටේ එකෙන් නැති වුණා. ඒ කාලේ මේගොල්ලෝ නිදාගෙන හිටියා. ඒ කාලේ දෝෂාභියෝග ගෙනාවේ නැහැ පාලකයාට විරුද්ධව. ඒ කාලේ දෝෂාභියෝග ගෙනාව නැහැ ඒ පාලකයාට විරුද්ධව. ගෙනාවපු එකාගේ හිසතියේ නිල්වලා ගඟේ, හඳතියේ කළු ගඟේ, බඩතියේ වලවේ ගඟේ දේපලත් නැහැ, හිටපු තැනත් නැහැ, දරු පවුලත් නැහැ. ඒ වගේ පරිසරයක් ඒ කාලේ තිබ්බා. තමුන්නාන්සලා ඒ කාලේ කටපියාගෙන හිටියා. කතා කරන්න එක්කෙනෙකුට කොන්ද පණ තිබුණ නැහැ. ඒක තමයි යථාර්ථය. ඔතියත් මේකත් අහගන්න. එතකොට ඒ වගේ කාලයක් තිබුණා. ඊළඟට ග්‍රීක බොන් කියලා ගත්තේ වුණා. අහගන්න. ග්‍රීක බොන් කියලා ගත්තේ වුණා. ග්‍රීසියේ තිබුණා කඩන් වැටුණ ආර්ථිකය. ලෝකේ කිසිම කෙනෙක් ගිහිල්ලා ඒ ආර්ථිකයට සල්ලි දැම්මේ නැහැ. ඒ ආර්ථිකය කඩන් වැටලා තිබුණේ. අපේ කබ්රාල්ලා ඔක්කොම මහින්ද රාජපක්ෂලා එකතු වෙලා ගිහිල්ලා ඒකටත් දැම්ම බිලියන 7ක්. ඒ බිලියන 7න් 7ක්වත් රට්ටාවේ නැහැ. මේ රටේ අහිංසක ජනතාව ඒ පාඩුව දරාගත්තා. මේ රටේ ජනතාවට ඒ මුදල් නැති වුණා. මේ සියලුම දේ හන්දා තමයි මේ රටේ ජනතාවට තුන් වෙලා කන්න බැරි වුණේ. අපේ දරුවන්ට සියඹලයි බතුයි කන්න සිද්ධ වුණේ. අපේ දරුවන්ට සමහර තැන්වල පරිවිල කාල ජීවත් වෙන්න සිද්ධ වුණේ. සමහර තැන්වල අම්මලා දරුව බදාගෙන ලිං වලට පැන්නේ කන්න බොන්න දෙන්න බෑ කියලා. සමහර තැන්වල තාත්තලා දරුව නිල්වලා කරන වීසි කරේ කන්න දෙන්න බෑ කියලා. ඒ කාලේ තිබුණේ ආර්ථික පරිහානිය හින්දා තමයි. තමුන්නාසලට ඒව අමතක වෙලා රජයේ සේවකයා රුපියල් 2000ක් දෙනවා. අනේ හාමුදුරනේ මට නම් දෙන්න පුළුවන් එච්චරයි කියපු ඒ පාලකයා, හාමුදුරුවන්ටත් බොරු කියව පාලකයා, අපි 10000ක් දෙනවා කිව්වා. අපි එක මේ පාර ඉස්ස කරා. අපි කවදාත් බොරු පොරොන්දු දීලා නැහැ. රජයේ සේවකයා නැගලා සිටින්න, රටේ සාමාන්‍ය ජනතාවට ශක්තියක් වෙන්න අපි එදත් වැඩ කරා, එදත් ප්‍රාර්ථනා කරා, අදත් වැඩ කරනවා, ඉදිරියටත් ප්‍රාර්ථනා කරනවා. ඊළඟට දැන් මෙතන නැහැ අර බෙල්ල වටේ රතු මාලේ දාගෙන ඉන්න තරුණ මන්ත්‍රීතුමා. එයාගේ සල්ලි ඩුබායි ගිණුම් වල තියෙන්නේ ඩොලර් බිලියන ගණන්. ඒවා තියෙනවා. ඒවට අදාළ පරීක්ෂණ දැන් සිද්ධ වෙනවා. තමුන්නාසේ වැරදුවට වැඩක් නැහැ. ඒ පරීක්ෂණ සිද්ධ වෙනවා. ඔය පරීක්ෂණ ගැන ඉදිරියේදී
ගරු කථානායකතුමනි, මේ ගරු ඇමතුමා මේ සභාවේ සිටින සහ නොසිටින පුද්ගලයන් පිළිබඳව අසත්‍ය ද්වේෂ සහිත ප්‍රකාශන මේ අතර ඉඩ දෙන්න එපා. මේ ඡන්ද 5000ක් කරගෙන ඇමතිකමක් ගත්ත ඡන්ද 5000ක්
ඒවා කියන්න පුළුවන්. ලැජ්ජයි කරපු තක්කඩිකම් කියනකොට ලැජ්ජයි තමයි. ඒ කරපු දේවල් කියනකොට, ජනතාව අහගෙන ඉන්නකොට, මේවා හැන්සාට් ගත වෙනකොට ලැජ්ජයි තමයි. ඒවා කරන්න හොඳනම් පාර්ලිමේන්තුව කියන්නේ අපිට කතා කිරීමේ නිදහස තියෙනවා. පාර්ලිමේන්තුවේ කතා කිරීමේ නිදහස තියෙනවා. ඔය ගස් තබලා හොරගම් කරපු, අතන මෙතන කැලෑ පාළු කරපු, මෙතන ඇවිල්ලා දැන් කෑ ගැහුවට
කතාන
ඊළඟට තමුන්නාසලා දන්නවා සිල් රෙදි කතාවක් තිබ්බා.
ඊළඟට තමුන්නාසේලා දන්නවා ලලිත් තීරතුංග හිරේ ගියා. ලලිත් තීරතුංග හිරේ ගියේ මොකද? මිලියන 600ක රසිල් රෙදි බෙදලා. ඒවට නියෝග දුන්න මිනිහා එළියේ ඉන්නවා. එයාගේ ලේකම්තුමා හිරේ ඉන්නවා. මේ මිලියන 600ෙත් විශාල වංචාවක් වුණා. ඇත්තටම සිල් රෙද්දක මුදල්ට වඩා තුන් ගුණයක් වැඩියෙන් බිල් දාලා තමයි මිලියන 600ක් පෙන්නලා තියෙන්නේ. සිල් රෙද්ද දීලත් ඒකේ තුන් හොරකම් කරා. මිලියන 600ෙන් මිලියන 400ක් හොරකම් කරා. ඉතුරු 200ක සිල් රෙදි අතගෙන බෙදුවා මේ කරේ ජනතාවගේ සල්ලි වලින්. ඒක හන්ද මේවට විරුද්ධව ඒ කාලේ කවුරු කතා කරේ නැහැ ජීවිතේට තියෙන ආසාව නිසා. ඊළඟට අපි දැක්කා ලිත් බෙදුවා. ලිත් බෙදන්න මිලියන 200ක් කියලා කරා. මෙතන හිටියා තවත් ඒ පවුලේම සාටකයක් දාගෙන ඉන්න කෙනෙක්. එයා මිලියන 200ක ලිත් බෙදුවා. මේවා කියනකොට අර කොහෙද හරි ඉන්නේ. තද වෙලා කෑ ගැහුවට අපිට කරන්න දෙයක් නැහැ. නියම හොදට කෑ ගැහුවට අපිට කරන්න දෙයක් නැහැ. මේවා අහගෙන ඉඳ වෙනවා. මේවා කරනකොට කටපියන් හිටපු. මේවා කරනකොට සද්දල. මේවා ගැන කියනකොට කෑ ගහන එක හිතේ අමාරුවට කරාට අපිට කරන්න දෙයක් නැහැ. ඊළඟට මිලියන 90ක් තාත්තගේ සොහන හදන්න. අම්මගේ තාත්තගේ සොහන හදන්න මිලියන 90ක් හොරගම් කරපු තමයි තමුන්නාන්සේලාගේ අනාගත ජනාධිපති අපේක්ෂකයා. මිලියන 90ක් UDA එකෙන් හොරගම් කරා අනාගතයේ ජනාධිපති අපේක්ෂකයා කරගන්න ඔయిత වඩා හොරගම් කරපු නැද්ද? හොරගම් කරපු තව හොඳට හොරගම් කරපු එක සොයා ගන්න ඕනේ. ඇයි අඩුවෙන් හොරගම් කරපු එකක් දාගත්තේ? ඊළඟට රණවීරුව ගැන කතා කරනවා. රණවීරුව ගැන කතා කරනවා. රණවීරුව දඩයන් කරනවා කිව්වා. අතන කොනේ ඉන්න මන්ත්‍රීතුමා රණවීරුව දඩයන් කරනවා ගැන කියන් තවුන්නාසලා ලැජ්ජ නැද්ද? යුද්ධ කරපු හමුදාපති ගෙනිලා හිරේ දැම්මා. ජෙනරල්ලා 10 දෙනෙක් ගෙදර ඇරියා. බ්‍රිගේඩියර්ලා 10 දෙනෙක් ගෙදර ඇරියා. යුද්ධ කරපු හමුදායි නිලධාරීන් 35 දෙනෙක් ගෙදර ඇරියා. දැන් මිනී මරලා 4 5 දෙනෙක් අල්ලලා හිරේ දැම්මට රටේ නීතියට උඩින් යන්න කිසිම රණවීරයෙකුට බෑ. ඒක රණවීරු දඩයමක් නෙවෙයි. මොන තනතුරක් දරුවත් මිනිහෙක් මැරුවා නම් ඝාතන කරා නම් මානුෂීය අයිතිවාසිකම් කඩ කරා නම් නීතිය ක්‍රියාත්මක වෙන්න ඕනේ. තමුන්නාසේ මන්ත්‍රීතුමා ඊට පස්සේ නීතියට ගරු කරන්න ඉගෙන ගන්න. රණවීරු වෙනුවෙන් කතා කරන තමුන්නාසලා රයිතියක් නැහැ. ගෝඨාභය රාජපක්ෂට විරුද්ධව තියෙනවා අර මිග්යානා 4ක් ගත්තා. යුද්ධයට පාවිච්චි කරව මිග්යානා වලින් පවා වංචා කරා. මිග්යානා 4ට ඇත්තටම කියපු මිල තමයි ඩොලර් මිලියන 7ක්. බිල දාලා හොර සමාගමකට ගෙවලා තියෙනවා ඩොලර් මිලියන 14ක්. කෑ ගැහුවට තමුන්නාසේ කෑ ගැහුවට මෝඩෙක් වගේ හොරකම් කරපු සල්ලි ගැන දැන්ට සාක්ෂි එකතු වෙලා තියෙනවා. සාක්ෂි එකතු වෙලා තියෙනවා. ඒවා ගැන හෙට අනිද්දා නඩු දානවා. එතකොට කොහේ හරි බලාවි අර කොහේ හරි එකෙක් අල්ලගෙන ඉවරලා අත්තඩංගුවට ගන්න එපා කියලා ගිහිල්ලා අඬාවි. නමුත් අනිවාර්යයෙන් මේ නඩු ක්‍රියාත්මක වෙනවා ඉදිරියට. යුද්ධයේ කාලේ ඩොලර් මිලියන 7ක් කියන්නේ බිලියන 1000ක්. ඒ කියන්නේ ලක්ෂ 10000ක් හොරගම් කරා නම් යුද්ධයට වෙන් කරපු සල්ලි. ඒ වගේ කොහොමද රණවීරුව ගැන කතා කරන්නේ? ඩොලර් මිලියන 7ක්. මේවා පොඩි දේවල් නෙවෙයි. ඊළඟට රත්නාලංකා සමාගම. රත්නා සංඝා සමාගම. රත්නාලංකා සමාගම ඒකේ කට්ටිය දැම දේශපාලන වැඩ කරන්න. ඒකේ රත්නාලංකා සමාගමට වෙච්ච පාඩුව මිලියන 7යි. රත්නාලංකා සමාගමේ අය දාලා දේශපාලුවේ ජනවාරි වල දේශපාලුවේ ජනවාරි ජනාධිපතිවරණයේදී ඔවුන් මැතිවරණ රාජකාරිය වලට දෙව්වා. මිලියන 7ක පාඩුවක් සිද්ධ වුණා. ඊළඟට ඇවන් ගාඩ්. මේක මේ රටේ පොඩි එකෙක් වුණත් දන්නවා. නැගිටලා කෑ ගැහුවට වැඩක් නැහැ. ඇවන් ගාඩ් එකෙන් බිලියන 11යි. බිලියන 11යි. දැන් මේකේ බිලියන 10යි. ඇවන් ගාඩ් එකෙන් නැති වෙච්ච මුදල රටට නැති වෙච්ච මුදල බිලියන 11යි. අත පියාගෙන අහගෙන ඉන්න කෝයි කෑ ගහනවා.
ඔබතුමාගේ විනාඩි 3ක් තියෙන අවසාන තුන පැය
මේ රටේ ජනතාවගේ සල්ලි. මේ රටට ලැබුණු තෝ සල්ලි. ඊළඟට තව එකක් එනවා ITN එකට. රූපවාහිනී සංස්ථාව ITN එකට. ඒකෙන් දැන්වීම් ප්‍රචාරය කරගෙන මහින්ද රාජපක්ෂ ගිය ජනාධිපතිවරණයේදී නොගවපු සල්ලි මිලියන 110යි. මිලියන 110යි. මේකේ නඩුව දැන් යනවා අවුරුදු 20ක සිර දඩුවමක් විඳින්න ඕනේ මේ වර්ධට. අවුරුදු 20ක සිර දඩුවමක්. එතකොට නායකයෙක් සොයා ගන්න වෙනවා. එතකොට අලුතෙක් සොයා ගන්න වෙනවා. එළියට එන්න හම්බෙන්න ගන්නෑ. අවුරුදු 20ක සිර දඩුවමක් එයාට ගෙවන්න වෙනවා. ඊළඟට මහින්දානන්ද මන්ත්‍රීතුමා මෙතන හැමෝම එක්ක යාළුයි. අපි එක්කත් ඇවිල්ලා කතා කරනවා ආහාර ගන්න වෙලාවට. එහෙම එතුමාටත් නඩුවක් තියෙනවා මිලියන 60ක වංචාවක්. අපිට ඒ ගැන් ටිකක් කනගාටුයි. එතුමා අද උදේ මේ අපේ ඉන්න පසුපෙලේ මන්ත්‍රීලාත්කයක එකතු වෙලා ඉතා කනගාටුවෙන් බලපම් මචෝ මට වෙනදේ කියලා කිව්වලු. හෙට මම කූඩුවේ දාන්න යන්නේ මචෝ කියලා. හැබැයි ඒ කියනකොට මට තව එකක් මතක් වෙනවා. 2010 මම වාඩි වෙලා හිටියා ඉදිරි පේළේ ඔය පැත්තේ. ඔය පේළේ එහා කොනේ ඉඳලා දෙවෙනි පුටුවේ. එතකොට සැප්තැම්බර් 30 වෙනිදා 2010 හවස 5ට විතර පාර්ලිමේන්තු ඉවර වෙන්න කිත්තුනාම මහින්ද මහින්දන් අලුත්ගමගේ මන්ත්‍රීතුමා අතන ඇවිල්ලා හිටගෙන මගේ ඉස්සරහට ඇවිල්ලා කිව්වා තව තත්පර 30යි පාර්ලිමේන්තු ඉන්න හම්බෙන්නේ ඊට පස්සේ වැලිකඩ කියලා කිව්වා. එදා එහෙම කියපු එතුමා අද මේ පැත්තේ ඉන්න පිටිපස්සේ මන්ත්‍රීලට ඇවිල්ලා කියනකොට බලපම් මචෝ මටත් යන්න එනවා හෙට කූඩුවට කිව්වම මට නිකන් දෛවයේ සර්දමත්ද මේක කියලාත් මතක් වෙනවා. එදා එහෙම හිතුවේ නැහැ කවදාවත් මේ තත්ත්වයට මෙයා වෙයි කියලා. අපි ඒක නැත්තටම කනගාටු වෙනවා. එතුමා කූඩුවට යනවා නම් අපි කනගාටු වෙනවා. නමුත් එදා එතුමා ඒක කිව්වේ මට සමච්චලයට. එතුමාට මා හිතන්නේ තමුන්නාසල කියලා මතක් කරුවොත් ඒක මතක් වේවි.
ගරු එමෙතුමා අමතර කාලයත් එක්ක අවසාන වීගෙන එනවා.
තව විනාඩි 5ක් දෙන්න මට.
එමෙතුමා සබනායතුමා. සබනායතුමා.
ඊළඟට
5ක්.
ඊළඟට මෙතන විභාග නිලධාරියන් මන්ත්‍රීතුමා ඉතා ආඩම්බරයෙන් කෑ ගැහුවා. දූෂණය ගැන කතා
කරා. විනාඩි 3ක්ද?
එතුමාට විරුද්ධව තියෙන චෝදනා එතුමාට අමතක වෙනවා. එතුමා කොහොමද මධ්‍යම පන්තියේ ජනතාවට හදපු ගෙවල් ඒවා ඥාතීන්ට බෙදලා දුන්නේ? මිත්‍රයන්ට බෙදලා දුන්නේ? ඊට පස්සේ රජයේ වාහන 42ක් පාවිච්චි කරේ කොහොමද? ඒවා එතුමාට අමතක වෙලා මෙතන ඇවිල්ලා කතා කරනවා. කතා කරේ නම් නිකන් ඊට වඩා සුද්ධෙක් මේ රටේ නැහැ වගේ. ලැජ්ජ නැද්ද දන්නේ නැහැ. ඒ කරපු දේවල් හැම වෙලේම මනසේ හොල්මන් කරනවා ඇති. තමුන්නාසලත් ඒ වගේ මිනිස්සු කතා කරනකොට අප්පුඩි ගහනවා කෑ ගහනවා. ඒගොල්ල කරන වැරදි තමුන්නාසලට පේන්නේ නැද්ද? ඒ වංචා කරේ ජනතාවගේ සල්ලි. මහින්ද රාජපක්ෂ කියන හෙඩෝ පාලකයා එයාගේ වාහන ප්ලීට් එක ඒ ප්ලීට් එකේ තිබුණා වාහන 1200ක්. වාහන 1200ක් පාවිච්චි කරා. අදටත් ඒකෙන් වාහන 300ක් ආගියතාවක් නැහැ. ඒව කරනකොට තමුන්නාසලට විශ්වාස බංග යෝජනා ගේන්න හිතුන්නේ නැහැ. ඒ ජනතාවගේ සල්ලි. තමුන්නාසලා දැනගන්න මම ඇමති කෙනෙක් හැටියට මට තාම තියෙන එක වාහනයයි. මට ඒ වාහනේ හම්බුනේ ඇමති පුටුවේ මාස 10ක් හිටියට පස්සේ. මාස 10ක් මම දීුවේ මගේ පුද්ගලික වාහනේ. තමුන්නාසලා එතන හිටියානම් සොයිසා වාඩි වෙන්න. සොයිසා වාඩි වෙනවා. මේ ගස් හොරගම් කරපු අර මොහරාගල කැලෑ ටික ඔක්කොම කාලා ඇවිල්ලා මෙතන ඇවිල්ලා කෑ ගහනවා. මේ වගේ හොරු මේ පාර්ලිමේන්තුවට ආපු එක ගැන අපි ලැජ්ජ වෙනවා. දැන් කතා කරනවා. නමටත් ලැජ්ජයි. සාමාන්‍යයෙන් සොයිසලා කියන්නේ අර දකුණේ ඉන්නවා හොඳ චණ්ඩියෝ හොඳ නිර්භීත මිනිස්සු. හැබැයි හොරගම් කරන්නේ මේ සොයිසා ළමයි පාර්ලිමේන්තුවට ඇවිල්ලා සාමාන්‍යයෙන් සොයිසලා කියන්නේ දකුණේ නම් හොඳ පිරිසිදු මිනිස්සු චණ්ඩියෝ වගේ ඉන්නවා. චරිතය පිරිසිදුයි. කෙලින් කතා කරනවා. මේ වගේ තක්කඩි හොර සොයිසල ඒ පැත්තේ
නැන්නේ.
ඊළඟට හමුදා මූලස්ථානය ගැන කියලා මම මෙතන ඉවර කරනවා. ඝාතන ගැන කියන්නේ ඉස්සරහට යන්නේ. හිරගෙදර ඝාතන ගැන දේශපාලනඥයින් ඝාතනය කරපු හැටි, රවිරාජ්ලා ඝාතනය කරපු හැටි, මාධ්‍යවේදීන් ඝාතනය කරපු හැටි ඒවට මම යන්නේ නැතුව මම මේක ගැන කියලා ඉවර කරන්නම්. හමුදා මූලස්ථානයේ ඉඩම් විකුණලා හමුදා මූලස්ථානයේ ඉඩමෙන් ගත්ත කොමිස් එක අර රතු පාට බෙල්ල මාළේ දාන් ඉඳපු තරුණ මන්ත්‍රීවරයාගේ කවුන්සල්ට කොස්මස් account එකේ CSN account එකේ Amtrak account එකේ ඒවට කොමිස් වැප්න හැටි තමුන්නාසලාට ඉදිරියේ දැනගන්න පුළුවන් වේවි. හමුදා මූලස්ථානයේ විනාශ කරපු පාලකයා අවුරුදු 70ක් පරණ මූලස්ථානය අපි ඒක පරමෙන් ආරක්ෂා කරගත්තා. අපේ අභිමානය හමුදාවේ ගෞරවය අපි පණ දීලා ඒ ස්ථානය ආරක්ෂා කරගත්තේ. ඒ පාලකයා ඇවිල්ලා ඒකත් විකුණලා කොමිස් ගැහුවා. අදට හමුදා මූලස්ථානය
අවසන් කරන්න
කුලියට ගත්ත කොට නැගිටිවල
අවසන් කරන කරු
එමෙතුමා මූලස්ථානයක් නැහැ. ඊට පස්සේ අර මුදිත ජයකොඩි කියලා තව කවුරුත් හිටියා. අර මල්වානේ ගෙදර අරගෙන ඉවරලා මිලියන 200කට කොහෙද ගයක් අරගෙන එයාගේ නමට ලියාගෙන බැසිල් රාජපක්ෂ කියන ඒ පුද්ගලයාගේ ගෝලෙක් එයා තමයි අලුතෙන් හදන හමුදා මූලස්ථානයේ ආකිටෙක්. ඒ හමුදා මූලස්ථානයේ ආකිටෙක් හැටියට එයාට ගෙවලා තියෙනවා කෝටි 32ක්. ගෝඨාභය රාජපක්ෂගේ ඥාති සහෝදරයා මේවා ටෙන්ඩර් ගිහිල්ලා නෙවෙයි කරේ. විශ්වාස භංග නෙවෙයි. කකුල් දෙකෙන් එල්ලන්න වටින වැඩේවා. ඒ වගේ අපරාධ කරලා තමුන්නාසල මෙතන ඇවිල්ලා ඒ නායකයා ඔළුවේ තියන් තමයි මෙතන කෑ ගහන්නේ.
හොඳයි ගරු එමෙතුමාට කාලය අවසන්යි.
හොඳයි සහෝදරයාට ගෙව්වේ.
අවසන් කරන ගරු එමෙතුමා බොහෝ ස්තුතියි.
බොහෝ ස්තුතියි.
ගරු චන්දසිරි ගජදීර මැට්ටුමා ඔබතුමාට විනාඩි 13ක් තියෙනවා.
ගරු කතානායක එකතුමනි මම
විශ්වාස බංග යෝජනාව මේ සභාගත වෙන අවස්ථාවේ
පොයින්ට් ඔෆ් ඕඩර් මොකක්ද?
අතානායකතුමනි, අපේ හිටපු හමුදාපතිතුමා බොහොම අශීලාචාර විදිහට මෙතන නැති මන්ත්‍රීවරු මෙතන නැති මන්ත්‍රීවරු හිටපු ජනාධිපතිතුමා ඒ වගේම අපේ ආරක්ෂක ලේකම්තුමා ගැන නරක විදිහට කතා කරා. ඒවා ඒ සියලු කාරණා ඒ වැරදි වචන හැන්සල්ට් එකෙන් ඉවත් කරන්න කියලා කාරණක ඉල්ලනවා. හැන්සල්ට් එකෙන් ඉවත් කරන්න කියලා.
ගරු ෆීල්ඩ් මාෂල් පොන්සේක මැතිතුමා,
කතානායකතුමනි, මෙයාගේ ශීලාචාර තත්ත්වය ගැන පුත්තලමේ ජනතාව සියලු දෙනා දන්නවා. මෙයා කර
හොඳයි. ගරු ඉන්නෝ හරි වාඩි වෙන්න ප්ලීස්. අපි ඉවර කරමු. ගරු ගජ්ජේර මන්ත්‍රීතුමා ඔබතුමා පටන් ගන්න. ගරු ගජ්ජේර මන්ත්‍රීතුමා ඕඩර් ප්ලීස්. කතා ගන්න අවස්ථාව දෙන්න. ගරු ගජ්ජේර මන්ත්‍රීතුමා
සරත් පොන්සේක මැතිතුමා සිය කතාවේදී ප්‍රකාශ කෙරුවා මේ විශ්වාස බංග යෝජනාව එතුමන්ලා වඩා ශක්තිමත් කරපු, ඒවගේම ගරු අගමැතිතුමාගේ ශක්තිය තවත් පිළිබිඹු කරපු විශ්වාස බංගයක් කියලා. මම කියන්න කැමති ගරු කතානායකතුමනි, අපි ඒකාබද්ධ විපක්ෂය මේ විශ්වාස බංග යෝජනාව ඉදිරිපත් කරේ ඒක අපට තියෙන වරප්‍රසාදයක්, ඒක අපට තියෙන අයිතියක්. අපි මේ රටේ ජනතාවගේ ඡන්දෙන් මේ පාර්ලිමේන්තුව නියෝජනය කරන මන්ත්‍රීවරු හැටියට ඒ ජනතාවගේ සිතුම් පැතුම් මේ පාර්ලිමේන්තුවේ කරන ලද එක පිළිබිඹුවක් තමයි මේ විශ්වාස බංගය. මම කියන්න කැමති මේ විශ්වාස බංගය ඒකාබද්ධ විපක්ෂය කතා කරනවා වගේම එක්සත් ජාතික පක්ෂයේ අය අපිට වඩා වේගෙන් මේ අග්‍රාමාත්‍යවරයා මේ තනතුරෙන් ඉවත් කළ යුතුය කියන යෝජනාව රට හමුවේ තිබුවා. ඒක පාර්ලිමේන්තුවට ගෙනෑවේ නෑ, රටේ තිබුවා. ඒක නිසා ඉතාම පැහැදිලි රටේ තියෙන පොදු මහජන මතයක් තමයි අද මේ පාර්ලිමේන්තුවේ පිළිබිඹු වෙන්නේ. ඒ නිසා අපි කියන්න ඕනේ අගමැතිවරයා තියාගත්තත් යව්වත් ඒක අපට අදාළ එකක් නෙවෙයි. අපි ඒ සාධාරණ කරුණු කීපයක් පදනම් කරගෙන තමයි මේ පාර්ලිමේන්තුවට විශ්වාස බංගය ගෙනාවේ. ඒ ජනතාව විසින් මේ පහුගිය කාලේ මේ බැඳුම් කර සිද්ධිය පිළිබඳ මේ ගෙන ගිය ක්‍රියාමාර්ගයේදී අග්‍රාමාත්‍යවරයාත් වගකීම් කියන පදනම මත මේ රටේ ජනතාවගේ විශාල උනන්දුවක් තිබුණා. මේ යහපාලන ආණ්ඩුව රටේ ජනතාවට දීපු ප්‍රතිඥා උල්ලංඝනය කරමින් ජනතා පරමාධිපත්‍යයට පිටුපාලා මේ රටේ සුළුතරයක් වූ මූල්‍ය ධනපති පන්තියේ ශක්තිමත් කරන ක්‍රමවේදයක් ඉස්සරහට ගෙන යනවා. මෙහෙම ආණ්ඩුවක් මෙහෙම නායකයෝයි තියාගන්නේ කියලා ඒ මත තමයි අපි විශ්වාස බංගයට අස්සම් කරේ. අපිට පුද්ගලික ප්‍රශ්නයක් නැහැ අග්‍රාමාත්‍යවරයාත් එක්ක. මේ විශ්වාස බංග යෝජනාව තුලම තිබෙන්නේ ප්‍රතිපත්තිමය කරුණු. මහා බැංකුවේ මූල්‍ය මහා වංචාව අත්වසෙම සිදුවීම මේ රටේ ආර්ථිකයට කොතෙක් බලපෑවද, ඒක තුලින් මේ රටේ ජනතාවගේ තියෙන විශ්වාසය ජාත්‍යන්තර වශයෙන් අපේ බැංකු පද්ධතිය කෙරෙහි මහා බැංකුවේ කෙරෙහි තියෙන විශ්වාසය සම්පූර්ණයෙන්ම පළදුන තත්වයක පහුගිය කාලේ ඒ වංචනික ක්‍රියාව විසින් ඉස්මතු කෙරුවා. මම කියන්න ඕන ගරු අගමැතිතුමා, මේට කලින් මහින්දානන්ද මන්ත්‍රීතුමා කිව්ව කතාවම මේ අලි කියන්න යන්නේ නැහැ. ගරු ජනාධිපතිතුමා දිවුරුම් දීපු අවස්ථාවෙම රනිල් වික්‍රමසිංහ මැතිතුමා ග්‍රාමාත්‍යවරයා හැටියට දිවුරුම් දුන්න. ඒ දිවුරුම් දීලා ඇත්ත වශයෙන්ම කැබිනට් මණ්ඩලය පත් කරනකොට ඒ විෂයන් වෙන් කරනකොට මහා බැංකුව එතුමාගේ විෂයට යටතට ගත්තා. එතුමාට තිබුණ විෂය ජාතික ප්‍රතිපත්ති අමාත්‍යංශය, ජාතික මුදල් අමාත්‍ය ආර්ථික ප්‍රතිපත්ති පිළිබඳ තමයි එතුමා ඒ වගකීම් දැරුවේ. නමුත් ඒ අමාත්‍යංශයේ යටතට මුදල් අමාත්‍යංශය යටතේ තියෙන මහා බැංකුව ගන්න කිසිම ඕනකමක් තිබුණේ නැහැ. ඒ ඇත්ත වශයෙන්ම ඒ අපේ රටේ මූල්‍ය නීතියටත් පටහැනි. මොනිටරි ඇක්ට් එක යටතේ මහා බැංකුව තියෙන්න ඕනේ මුදල් අමාත්‍යංශේ. මුදල් අමාත්‍යංශයෙන් වෙන් කළා ඒ ආර්ථික සැලසුම් අමාත්‍යංශයේ යටතට මහා බැංකුව අරගෙන ඒ මහා බැංකුවට විදේශිකෙක් මහා බැංකුව අධිපතිවරයා හැටියට පත් කරලා ඔහු පිළිබඳ විශ්වාසයක් රටේ ජනතාවට දීලා ගරු කථානායකතුමනි මේ සිදුවෙච්ච බැඳුම් කර වඥා වංචාවේ මහා දැවන්ත ආර්ථික හානියක් මේ රටට සිදු කරපු ඒ ක්‍රියාදාමය තුළ අග්‍රාමාත්‍යවරයාට වගකීමක් නැද්ද කියන එක අපි අහනෝ. අපි කාගෙන්ද මේ ගහන්නේ? මේ නිසා තමයි පළවෙනි කෝප් කමිටුවේ ඉඳලා ඩිව් ගුණසේකර මැතිතුමා නායකත්වයේ දීපු මේ වංචාව පිළිබඳ කරන ලද විමර්ශන වාර්තා පාර්ලිමේන්තුවටත් ඉදිරිපත් කරන්න පෙර ඇත්ත වශයෙන්ම පාර්ලිමේන්තුව විසිරුවා හැරියා. ඒ දෙවනුව මේ සිද්ධිය යටපත් කරන්න පිටිපන කමිටුව පත් කරලා තුන් මාසයක් පිටිපන කමිටුව මේක විමර්ශනය කළ අවසානයේ කියනවා මාස 3කට පස්සේ මේ දිගට විමර්ශනය කිරීමේ බලයක් අපිට නැහැ කියලා. ඊට පස්සේ තමයි හඳුන්නැති සභාපතිතුමාගේ නායකත්වයෙන් නැවත කෝප් කමිටුව පත් වෙන්නේ. මේ කමිටුව කරන ලද විමර්ශනයන්ගෙන් අනතුරුව ඇත්ත වශයෙන්ම ගරු අගමැතිතුමා උත්සාහයක් කරා මේ ඉදිරියට යම වළක්වන්න. අපි මේක නීතිපතිවරයාට යොමු කරලා තියෙනවා නෛතික සාධාරණත්වයක් එතනින් ඉස්සු වෙයි කියන අදහස එතුමා මේ පාර්ලිමේන්තුවේදී කිව්වා. ඒ ගැන විශ්වාසයක් නැති නිසා තමයි බොහෝ දේශපාලන පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු කියා හිටියේ නෑ මෙය විශේෂ ජනාධිපති කොමිෂමකින් මේ විමර්ශනය කරන්න ඕනේ, අපරාධකරුවන්ට මූල්‍ය අපරාධකරුවන්ට දඬුවම් දෙන්න ඕනේ කියලා. පළවෙනි කෝප් කමිටුවේ සභාපතිවරයා හිටියට හිටපු ඩිව් ගුණසේකර මැතිතුමා හුවත්පත් සාකච්ඡාවක් කියලා කිව්වා මම දින 11ක් ඇතුළත සාක්්‍ය 42ක් විමර්ශනය කරලා මේ හදාපු වාර්තාවේ ඉතාම පැහැදිලි වංචනික ස්වභාවයක් තියෙනවා. මේ වගේ වංචාවන් මේ රටේ සිදුවෙනව නම් මේ රටේ මූල්‍ය ප්‍රතිපත්තිය ඒවගේ ආර්ථික පදනම ශක්තිමත් කරන්න පුළුවන් වෙන්නේ නෑ. මේවා වහා මෙලිදරව් කළ යුතුයි, මේ අපරාධකරුවන්ට මූල්‍ය අපරාධකරුවන්ට දඬුවම් දිය යුතුයි කියලා ඒ පදනම් මත තමයි මේ කොමිසම් පත් කෙරුවේ. මම කියනවා ගරු කථානායකතුමනි මේ පත් කරපු කොමිසමේ අද සියල් අනාවරණය වෙලිවරයි. මහා බැංකු අධිපතිවරයා තමන්ගේ පවුලෙම බෑනාට අති විශාල ලාභයක් ලබන් මේ මහා බැංකුව හසරපු ආකාරය අද ජනාධිපති කොමිසමෙන් එළිදරව් වෙලා තියෙනවා. ජනාධිපති කොමිසමේ වාර්තාවේ තියෙන විදියට මිලියන 300කින් ආරම්භ කරපු පර්පචුවල් ට්‍රෙසරිස් සමාගම රුපියල් මිලියන් 12,000ක් බිලියන් 12,000ක ශුද්ධ ලාභයක් මේ වසරක් ඇතුළත ලැබුවේ කොහොමද කියන එක පිළිබඳ ඇත්ත වශයෙන්ම විමර්ශනය කරනකොට පැහැදිලි වෙච්ච දෙයක් තමයි මහා බැංකුවේ නිලධාරීන්ගෙන් ලබාගත් තොරතුරු පදනම් කරගෙන තමයි මේ අතිවිශාල ධනස්කන්ධයක හිමිකරුවන් බවට පත් වුණේ. ඒ නිසා එක පුද්ගලයෙක් දෙන්නෙක් මේ රටේ ජාතික ධනය කොල්ලකද්දී ඇත්ත වශයෙන්ම මේ වෙලාවෙවත් ගරු අගමැතිතුමාට තිබුණා මේ විවර්ෂණය කළ අවසාන වන තෙක් මහා බැංකුව තමන්ගේ අමාත්‍යංශය වෙන් කරන්න. නමුත් ගරු ජනාධිපතිතුමා මහා බැංකුව ඒ අමාත්‍යංශයෙන් ගලවලා මුදල් අමාත්‍යංශයට බාර දෙන තෙක් එතුමාට ඍජුකමක් තිබුණේ නැහැ එවැනි ප්‍රතිපත්තිමය තීන්දුවකට. ඒ නිසා ගරු කථානායකතුමනි, අපට සැකයක් ඇති වෙන්නේ නැද්ද? ප්‍රතිපත්ති විරෝධී විදියට මූල්‍ය අනපනත්වලට පරිබාහිරව මේ මධ්‍යම බැංකුව තමන්ගේ අතට අරගෙන තමන්ගේ ආසන්න හිතවතෙක් මේ මහා බැංකුව අධිපති ධූරයට පත් කළා.
ගරු මන්ත්‍රීතුමා, තව විනාඩි 3ක් තියෙනවා ඔබතුමාට.
මහා බැංකුව අධිපති ධූරයට පත් කළා. බලන්නකො කථානායකතුමනි, අපේ මහා බැංකුවේ සුවිශේෂ බුද්ධිමතුන් විශාල පිරිසක් ඉන්නවා. ආර්ථික විද්‍යාඥයෝ, ඒ වගේම සියලු ශ්‍රේෂ්ඨයන් ගැන අවබෝධයක් තියෙන ඒ අයට වගකීම් බාර නොදී මේ මහා බැංකුව අධිපතිවරයාට මේ වගකීම් බාර දීලා ඇත්ත වශයෙන්ම මේ රට මහා ආර්ථික ප්‍රපාතයකට වැටී තියෙන අවදියේ අපේ රට විශාල ණය ගොන්නකට මූණ දීලා තියෙන වෙලාවේ ඇති නැති පරතරය වර්ධනය වෙලා තියෙන වෙලාවේ එතුමාගේම ඉදිරි දැක්ම එක කියනවා අපේ රටේ 25%ක් සමෘද්ධි ප්‍රතිලාභින් දිලිඳුභාවයෙන් ඉන්නවායි කියලා. මේ වගේ ආර්ථික ප්‍රපාතකට රට යොමු වෙලා තියෙන වෙලාවේ එක ධනපතියෙක් හදන්න ඇත්ත වශයෙන්ම ක්‍රියා කරන්න ඉඩකඩ දීම අපේ විශ්වාසය ලබාගත හැකිද ගරු අගමැතිතුමාට? ඒ නිසා අපි කියනවා මේක මේ රටේ මූල්‍ය අර්බුදය වර්ධනය කරන්න. ඒ වගේම අපේ රටේ රුපියලේ අගය බාල්දු කරන්න ඇමරිකානු ඩොලරයට සාපේක්ෂකව අද ගරු කථානායකතුමනි රුපියල් 176.77යි අපේ මුදලේ වටිනාකම 157යි. ඒ මට්ටමට පත් උනේ ඇත්ත වශයෙන්ම අද ජීවන බර වැඩි උනේ මේ මූල්‍ය අවධානම නිසා. මේක නැතුව මේ ජාත්‍යන්තර සාධකම නෙවෙයි රටේ මූල්‍ය කළමනාකරණයක් කරන්න නිසි ලෙස බැංකුවලට උපදෙස් දෙන්න තියෙන අපේ රටේ මූල්‍ය අපේ රටේ ආණ්ඩුවලට මූල්‍ය ක්‍රමය පිළිබඳ සහ අපේ රටේ ආර්ථිකය ශක්තිමත් කරන්න ගෙන ඇතු ක්‍රියාමාර්ග පිළිබඳ උපදෙස් තියෙන තැන තමන් ආරක්ෂාවෙන්න තමන්ගේ ධනය ගොඩගහගන්න උත්සාහ කරන බලයක් ගොනු කිරීමම මං හිතන්නේ රටේ අග්‍රාමාත්‍යවරයෙකුට ගැලපෙන එකක් නෙමෙයි.
ගරු මන්ත්‍රීතුමා, වෙලාව අවසන්යි දැන්.
එක විනාඩියකින් අවසන් කරනවා. ඒ නිසා ගරු කථානායකතුමනි, මේ රටේ තියෙන යථාර්ථ ආර්ථික යහපාලනය ගැන අවබෝධයක් තිබෙද්දී රටේ ආර්ථිකය පිළිබඳ මේ තියෙන අවධානය පිළිබඳ වැටහීමක් තියෙද්දී මේ මහා බැංකුව ඇත්ත වශයෙන්ම අර වඳුරන්ට දැලිපිහිය දුන්නා වගේ මේ මහා බැංකුව කොල්ල ගන්න පුළුවන් කොල්ලකාරීන්ට බාර දීම
මේ වෙලාවේ
රාජිත අමතුමත් මේ වෙලාවේ විරුද්ධ වුණා. තමන්ගේ පාර්ශ්වයේ ඇතැම් අදහස් නොසලකා ඒක පුද්ගලව හැසිරෙමින් ක්‍රියා කරපු අගමැතිවරයෙක් කෙරෙහි අපි විශ්වාසය තියන්නේ කොහොමද?
හොඳයි, බොහොම ස්තුතියි ගරු මන්ත්‍රීතුමා.
එහෙම විශ්වාසය තියන්න බැරි නිසා අපි මේ විශ්වාස භංග යෝජනාව මේ රටේ ජනතාවගේ අපේක්ෂා ඉදිරියට ගෙන යාම සඳහා අස්සන් කරමින් ක්‍රියා කරයි කියන එක මේ වෙලාවේ.
බොහොම ස්තුතියි ගරු මන්ත්‍රීතුමා. ඔනරබල් තිලකරාජ 5 minutes. ඔනරබල් තිලකරාජ. නොල්ද?
கௌரவ சபாநாயகர் அவர்களே, வரலாற்று முக்கியத்துவம் வாய்ந்த இந்த பிரதமருக்கு எதிரான நம்பிக்கையில்லா பிரேரணை மீது உரையாற்றுவதற்கு வாய்ப்பளித்தமைக்காக முதலில் உங்களுக்கு நன்றி தெரிவித்துக் கொள்கின்றேன். இந்த நம்பிக்கையில்லா பிரேரணை பிரதமருக்கு எதிரானதாயினும் இதில் பிரதானமாக பேசுபொருளாக ஆகியிருப்பது பிணைமுறை விவகாரம். இந்த பிணைமுறை விவகாரத்திற்காக நியமிக்கப்பட்ட ஜனாதிபதி ஆணைக்குழு அதன் அறிக்கையிலே இந்த 2015 பின்னதாக நடைபெற்ற பிணைமுறை விவகாரம் தொடர்பாக மாத்திரம் அறிக்கையிடவில்லை, 2008 இந்த நாட்டில் பிணைமுறை சம்பந்தமாக மோசடி இடம்பெற்றிருப்பதாக அழுத்தமாக சொல்லியிருக்கிறது. இருந்தபோதும் கூட எதிரணியினர் மிக இலகுவாக தாங்கள் ஆட்சி செய்த அந்த 2008 பிணைமுறை விவகாரம் இடம்பெற்றிருக்கிறது என்பதை மறந்து இந்த நல்லாட்சி காலத்தில் மாத்திரம்தான் அது இடம்பெற்றதாக நினைத்து கொண்டு இன்று பேசி வருகிறார்கள். அதே பிணைமுறை விவகாரம் கடந்த காலங்களில் பல விதமாக பல சந்தர்ப்பங்களில் பேசப்பட்டு மக்களிடையே கொண்டு செல்லப்பட்ட போதும் நாங்கள் பிரயத்தம் செய்யக்கூடிய மலையக பெருந்தோட்ட பகுதியிலே அது ஒரு இன்னும் ஒரு விஸ்வரூப விடயமாக பேசப்பட்டது. அதுதான் தொழிலாளர்களின் ஊழியர் சேமலாப நிதியம், இபிஎஃப் எனப்படுகின்ற ஊழியர் சேமலாப நிதியம், அது முழுமையாக யானை விழுங்கிவிட்டது என்பதாக கடந்த உள்ளூராட்சி மன்ற தேர்தலிலும் கூட பரவலாக பேசப்பட்டது. அது அப்படியாயின் 2008 அது நடந்திருக்க வேண்டும், அப்போதிருந்த அரசாங்கமும் அதற்கு பொறுப்பு கூற என்ற வகையிலே பொதுவாக பிணைமுறை விவகாரம் என்பது அவ்வாறு பேசப்பட்டு வந்த நிலையில் அரசியல் லாபங்களுக்காக அவ்வப்போது அவரவர்கள் பகுதியில் கையாளப்பட்டிருக்கிறது. இன்றைய இந்த சபையிலே அதனை முன்னிறுத்து பேசிய உரையாற்றிய பாராளுமன்ற உறுப்பினர் மகிந்தானந்த் அலுத்கமகே, ஐக்கிய தேசிய கட்சி அல்லது ஐக்கிய தேசிய முன்னணி, நாங்கள் இருக்கக்கூடிய தமிழ் முற்போக்கு கூட்டணி அல்லது தொழிலாளர் தேசிய முன்னணி சார்ந்தவர்களுக்கு துரோகம் அளித்து விட்டதாக குறை கூறினார். தொண்டமானவர்கள் நுவரெலியா மாவட்டத்தின் பல பிரதேச சபைகளையும் கைப்பற்றி விட்டதாகவும் கூறினார். அவர் ஞாபகப்படுத்தி கொள்ள வேண்டிய ஒரு விடயம், 2008 அந்த பிணைமுறை விவகாரம் இடம்பெற்ற அந்த காலப்பகுதியிலே இதே மகிந்தானந்த் அலுத்கமகே பாராளுமன்ற உறுப்பினராக இருந்த ஆறுமன் தொண்டமானவர்களை கண்டி மாவட்டத்திற்கு வரவிடாமல் அடித்து விரட்டியவர் என்பதையும் நாங்கள் ஞாபகப்படுத்தி சொல்ல வேண்டியிருக்கிறது. அதேபோல இன்று நாங்கள் ஐக்கிய தேசிய முன்னணியாக பிரதமர் அவருக்கு கொண்டு வந்திருக்கும் நம்பிக்கையில்லா பிரேரணையை எதிர்த்து வாக்களிக்க தயாராக இருக்கிறோம். காரணம், கடந்த காலங்களிலே பெருந்தோட்ட மக்களை அடையாளப்படுத்தி அவர்களின் முன்னேற்றத்திற்கென அமைக்கப்பட்டிருந்த தோட்ட உட்கட்டமைப்பு அமைச்சை இல்லாமலாக்கிய அரசாங்கம்தான் கடந்த காலத்திலே இருந்தது. அதனை நல்லாட்சி அரசாங்கத்திலே குறிப்பாக பிரதமர் அந்த தோட்டம் என்கின்ற பதமே அல்லாமல் மலைநாட்டு புதிய கிராமங்கள் என்கின்ற அமைச்சை உருவாக்குவதன் மூலமாக எமது மக்களின் அடிப்படை தேவைகளான வீடமைப்பு முதல் உட்கட்டமைப்பு வசதிகளை அபிவிருத்தி செய்வதற்கு தன்னால் இயன்றளவு பங்களிப்பு செய்து அந்த இல்லாமலாக்கப்பட்ட அமைச்சினை மீளவும் பெற்றுக் கொடுத்தார் என்பதனை நாங்கள் நினைவுபடுத்த வேண்டியிருக்கிறது. அதனை நன்றியுடன் கூட சொல்ல வேண்டியிருக்கிறது. எனவே அந்த வகையில் அந்த அமைச்சினை உருவாக்கியது மாத்திரம் அல்லாமல் பிரதேச சபைகளின் அதிகரிப்பு, அதிகார சபை உருவாக்கம் தொடர்பான பல்வேறு முயற்சிகளை நாங்கள் எடுக்கின்ற போது பிரதமர் என்கின்ற நிலையிலிருந்து அவர் எங்களுக்கு வழங்கியிருக்கக்கூடிய அங்கீகாரமும் வாய்ப்புகளும் நாங்கள் நன்றியுணர்வோடு இந்த சந்தர்ப்பத்தை பயன்படுத்தி அவருக்கு எதிரான இந்த நம்பிக்கையில்லா பிரேரணையை நாங்கள் எதிர்த்து அவருக்கு ஆதரவாக வாழ்க்கை தீர்மானித்திருக்கிறோம். அதே சந்தர்ப்பத்தில் ஐக்கிய தேசிய கட்சியின் தலைவர் என்ற வகையிலே ஐக்கிய தேசிய முன்னணியாக ஐக்கிய தேசிய முன்னணியில் இணைந்திருக்கும் சக கட்சிகளை அரவணைத்து செல்லக்கூடிய வகையில் ஐக்கிய தேசிய கட்சியை மாற்றியமைத்து கூட்டணி கலாச்சாரத்தை கொண்டு வர வேண்டும், இந்த கூட்டணி கலாச்சாரத்தின் உண்மையை உணர்ந்து கொள்ள வேண்டும், அதன் அடிப்படையில் செயற்பட்டால்தான் எதிர்காலத்தில் தொடர்ச்சியாகவும் ஐக்கிய தேசிய முன்னணியோடு இணைந்து நாங்கள் செயற்பட முடியும் என்பதையும் நாங்கள் தெளிவாக கூறியிருக்கிறோம். இத்தகைய தெளிவுகளோடு தான் நாங்கள் இந்த நம்பிக்கையில்லா பிரேரணையை எதிர்கொள்கிறோம். அதன் அவ்வாறு அல்லாமல் இதே மலையக மக்களுக்கு இருந்த அமைச்சை இல்லாமல் ஒரு கண் என்றும்
மைத்திரியை ஒரு கண் என்றும் சொல்பவர்கள் கடந்த வாரங்களில் பிரதேசபிகளின் ஆட்சியை கைப்பற்றுவதற்காக ரணில் விக்ரமசிங்கவை இன்னொரு கண்ணாகவும் ஏற்றுக்கொள்வதற்கும் தயாரானார்கள். ஏன் காரணம், அவர்களுக்கு கண்ணில்லாதன் காரணமாக கண் பார்வை குறைந்த தொழிலாளர்களை தாக்குகின்ற அளவுக்கு பிரதேசபிகளை உருவாக்குவதற்காக அங்கே நடந்து கொண்டார்கள். அவர்களை போன்று கொள்கையற்றவர்களாக இல்லாமல் நாங்கள் நிதானமாகவும் சிந்தித்து இந்த நம்பிக்கையில்லா பிரணைக்கு எதிராக வாக்களித்து பிரதமர் அவருக்கு ஆதரவை தெரிவிக்கின்றோம் என்பதை கூறி விடைபெறுகிறேன். நன்றி.
గారు ముజాబు రాయమన్ మహత్మారి వినాడి అట్రక్తీను
స్థుతి గారు కథానాయకతుమని మంపటంగన్నాం విశేషన్ దురాయన్ వాన్సి దేశనాకరపు దేశనాక్ ఎక్క అక్కో దేన జినే కోదాం అసాధుం సాధునా జినే జినే కదిరియన్ దానేన సచ్చేన అలిక వాదినాం కోదకరణ తనత కోదేన్ కోద నొకరీమేన్ దినాన్నే అసత్పురుషయా సత్పురుష కమిన్ దినాన్నే మసురు తనత్త దందీమేన్ దినాన్నే బొరుకియన గియన్న సత్యేన్ దినాన్నే మమకియనవా మేక తమ బుద్ధరాజాన్ వాహన్సే దేశనా కరపు దినన క్రమే దాపి అద మే విశ్వాస భంగేట మోహన దెన్నేత్ అపి మే క్రమే ఉడ తమాయి మొగద అపిట బొరుకియన్న ఏమనత్త అసత్య వసంకరల క్రోధేన్ వైరేన్ మేక దినన్న అవసరతావయక్ నా గరు కథానాయకతుమని దమే విశ్వాస భంగే తీయన ఎక్క చోదనా వక్తమై అగమెత్తుమాట నీతి సామ్య పిలిబంధ ఏ తిబితి చోదనా వక్తి బిన అపే పొదుజన ఎక్సత్ పెరుమునే మంత్రి వరుంగే మంగ అహనవ యదా దిగన సిద్ధి ఏది దనట పొలీసీ విషయం అత్తడంగోటగత్త పొదుజన ఎక్సత్ పెరు ప్రాదేశ సభ మంత్రి వరు దెదనెక్కిన్న ఎత ఎక మంత్రి వరే గామిని రాజపక్స అనిత్ మంత్రి వరయ అరళియ హోటలే ఐతికరు సమంత కేనాయ మే దెన్నమ సంబంధునై కేల సాక్షి అతువ వీడియో దర్శన అతువ అత్తరంగోట అరం త్యాగిన ఇన్నో ఈలంగట తవ ప్రాదేశసభ మంత్రివరు తుందెనెక్ గెన పొలీసియ విమర్శనే కరలా అత్తరంగోట గన్న హోయాగెన యనవ ఓం మే వేళావ హంగిలా ఇన్నో ఏ తుందెన తమై శ్రీలంక పొదుజన ఎక్సత్ పెరుమునేన్ తరం కరపు ప్రాదేశసభ వడ తరం కరపు దీప్తి యనాయై ఈలంగట తవ ఇన్నవ దెదెనెక్ ఓం దెదెనామ ప్రాదేశసభ మంత్రి హిమి వరుణ్ ఎక్కెనెక్కే నమ నమదగల పన్సలే పీరత్న హిమి ఈలంగట కొడుకమున్న పన్సలే హిమి మే తిదెనామ అద వెనకొట ప్రదేశం అతురుదహన్ వెళ్ళ ఇన్నవా హెంగిల ఎదుకొట అద పొదుజన ఎక్సత్ పెరుమునే అయ మే ఆండువే అగమెత్తుమాట చోదనా కర్ణ గమాన్ ఓన్గే ఇన్న పల్లె క్రియాకారీన్ ప్రాదేశసభ మంత్రి వరుణ్ మే దిగన సిద్ధియట సంబంధ వేళ అద అత్తడం కూడా పత్తెలా ఇన్న ఉపతుమాల కియాన్నోని అద వెనకొట ఓన్న పక్షతానమే నిరపణవద పక్షేం అయింకరణవద ఏమనత్తాం ఓంగేన విగ్రహాయ కథ వెనకొట కియాన్నోని ఏక కియాన్ని నెతువ ములు దిగన ప్రదేశే హిటపు పొదుజన ఎక్సత్పరమునే క్రియాకారీ నికతుకరల మే అతికరపు వినాశే ఏకగన కథానకొర రజేట వితరాక్ దొస్కియల మేక మేక నవత్తు వినే ఐక్యన చోదనా వితరాక్ ఎల్లకిరీమ సాధారణ ఏక అగమెత్తుమా అయి రటే జనాధిపత్యుమా జనాధిపత్యుమా ఆరక్షక అమతివరయ అయ్యి ఎతుమాగన కథాకరాన్నెత్తి అయ్యి ఎతుమాగన కథాకరాన్నెత్తి ఎతుమాత్తేక డీల్ లేక ఇన్నే అదే తుమత్తెక్క డీల్ లేక ఇన్నయింద జనాధిపత్యుమాట బయన్న ఒక్కొమ అగమెత్తుమా అవి దాన్నో అగమెత్తుమా కియన్నే అవి ఒక్కొమ ఆండువ మే ఆండు ఎకతు ఇలా తమ సీలు తీందు కాన్నే ఏకే వెరదిన్న పులువాం హరి అన్న పులువాం ఏ వెరదునో తగమెత్తుమా హరిగియో జనాధిపత్యుమా ఏమ తీందు అక్నే అవి దాస్ పహాలవ మే ఆండు హెదువ జాతిక ఆండు హెదువ అవి ఇసరాట ఆవా వెరది దేవాల్ వెలా తీయనవా ఏ వెరది దేవాల్ వెలా తీయనవా నన్ ఏ నివరది కరగన్న సీలు దినామ ఒక కీమ పారగన్నోని మే మే ఆండువట విరుద్ధ మే విశ్వాస భంగ ఇదిరిపత్తి ఎలా తీయని అగమెత్తుమాట విరుద్ధ ఇతర అక్నమే ఎతకూడ అద తమున్నాశ్ర ఏకాబద్ధ విపక్ష ఇందగిన జనాధిపత్యుమత్తెక్క డీల్ దానం అవి దాన్న మిథన కథాకరపు సమహారు మంత్రివరు జనాధిపత్యుమత్తెక్క డీల్ ద్వారా ఉసావి అన్ననుది నడు హంగగత్త అయ్యే సుశీల్ ప్రేమజాంత అమిత్తుమాత కథాకర లొకు కథావా ఎతుమాట తీయనో పరీక్షనే అల్లస్ దూషణ కమిషన్ ఎటదే ఏ పరీక్షనే అది ఎతుమా ఆండువట ఎగతు వేళ ఇక ఎటగవ్వా ఏకయ్య అదే ఎతుమా ఆమె ఆండువత్తెక్క ఎగతూనే అద ఒకళ్ళు ఇక పారమక్కరగిన తీరవా అద ముఖద్దవునే అద విమల్ వీరవంశ మంత్రితుమా వీళ్ళకి ఏనవా రణిల్ విక్రమసింగ హీనావెన్నిన రణిల్ విక్రమసింగ కథాకరాన్నిన ఓగొల్లంకి తునెందుకే బలయాక్నే మేమేవాగే మేవ బలాంటి తమ ఇదే విశ్వాసం అంగిగిన అల్లతీ
දැන් මේවා චෙක් කරන්න තමයි විශ්වාස මංගගෙන අර තියෙන්නේ. ඒ කියන්නේ මේ රනිල් වික්‍රමසිංහ අගමැතිතුමා අපිත් එක්ක කතා කරනවාද? අපිත් එක්ක hina වෙනවාද? අපිට හලෝ කියනවාද? දැන් ඒවනේ අද කතා කරේ. ඒවනේ අද කතා කරේ. මහින්දානන්ද මන්ත්‍රීතුමා මොකද්ද කතා කළේ? එයා කතා කරා එක්සත් ජාතික පක්ෂය ගැන. මේ එයාගේ පක්ෂය තියෙන බැසිල් රාජපක්ෂගේ
මන්ත්‍රීතුමා විනාඩි 3ක් තියෙනවා.
බැසිල් රාජපක්ෂගේ ගෝඨාභය රාජපක්ෂගේ අර්බුදය ගැන නෙමෙයි. එතුමා කතා කරේ. එතුමා කතරේ UMP එක ගැන. UMP එක ගැන අපි බලා ගන්නම්. තමුන්නාතර තමුන්නාතරගේ දේශපාලනය කරන්. ඒකෙන් අපි කියන්න ඕනේ ගරු සභාපති කතානායකතුමනි අද විශේෂයෙන්ම අද මේ රටේ අපි 2015 අපි ඇයි හදාගත් ආණ්ඩුව අපි මේ ජනවරම අපිට එක තැනක වැරදුනා. අපි ජාතික ආණ්ඩුව හැදුවා. ඒ ජාතික ආණ්ඩුව හැදුවේ ජනවරමත් එක්ක තියෙන දේශපාලන සංකල්පයත් එක්කද? නෑ, එහෙම හැදුවේ නෑ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කීප දෙනෙක් ඇවිල්ලා, ඒ සමහර ඇමතිවරු ඇවිල්ලා, ඒගොල්ලෝ ඇමතිකම් ගන්න මේ ආණ්ඩුවට එකතු වුණා. හැමෝම නෙමෙයි, කීප දෙනෙක්. ඒ කීප දෙනා කියන කතාවල් අද අපිට අහගෙන ඉන්න පුළුවන්. අද ඒගොල්ලෝ සමහර අය එක එක දේවල් කියනවා. අපි කියනවා අද ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඉන්න උදවිය, අද ඒකාබද්ධ විපක්ෂයේ ඉන්න විමල් වීරවංශලගේ උදේ ගම්මන්පිල්ලලගේ ජාතිවාදී මතවාදයට යටත් වෙලා ඉන්නවයි කියනක මතක තියාගන්න. ඒකට යට වෙලා ඉන්නේ අද. අද බණ්ඩාරනායක ප්‍රතිපත්ති නෑ. අද බණ්ඩාරනායක ප්‍රතිපත්ති වලට පයින් ගාලා සුසිල් ප්‍රේම්ජාන්ත අමතුමා කතා කළේ. එයාද කියනවා ඉඳගෙන ඒගොල්ලන්ගේ 2015 පාර්ලිමේන්තු මැතිවරණේ ඒගොල්ලන්ගේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේදී බලය විමධ්‍යගත කිරීම ගැන කතා කරේ නෑලු. මම දන්නේ නෑ එතුමා ගංජා ගාලා එනවාද කියලා පාර්ලිමේන්තුවට. මේ මොකද කියලා තියෙන්නේ? මේ කියලා තියෙනවා මේ එයාගේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ 16 මොකද කියලා තියෙන උගත් පාඩම් සහ ප්‍රතිසංවිධාන කොමිෂමේ වාර්තාව නිර්දේශ වසරක් තුල ක්‍රියාත්මක කරන්නෙමු කියලා ප්‍රතිපත්ති ප්‍රකාශනයේ තියෙනවා. LLRC report එක. LLRC report එකේ පැහැදිලිව තියෙනවා බලය බෙදීම ගැන, අලුත් ව්‍යවස්ථාව ගැන. මොකද්ද මේ කතා කරන්නේ? පක්ෂ ලේකම්තුමා. එතුමා උජාරුවෙන් කියනවා පක්ෂ ලේකම්. පක්ෂ ලේකම්තුමා දන්නේ නැහැ ප්‍රතිපත්ති ප්‍රකාශයේ තියෙන දේවල්. එතුමාට වයර් මාරු වෙලා කියලා අපි දන්නවා හුඟක් කල් ඉඳන්. අද ඊය නෙමෙයි එතුමාලා ඉන්නේ රාතේ ඉන්නවා විජේරාම මාවතේ, උදේට ඉන්නවා ජනාධිපති මන්දිරේ. එහෙම මේ ආණ්ඩු කරන්න බෑ. අපි ජනාධිපතිතුමාට කියනවා තීන්දුවක් ගන්න. අගමැතිතුමාටත් අපි කියනවා තීන්දුවක් ගන්න. මේ එක්සත් මේ ආණ්ඩුවට විරුද්ධව ගෙනාපු මේ විශ්වාස මංගෙට විරුද්ධව ඡන්ද දෙන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරු ඉන්නවා නම්, ඇමතිවරු ඉන්නවා නම් ඒකාබද්ධයත් එක්ක එකතු වෙලා ඡන්ද දෙන ඒ උදවියත් එක්ක මේ ආණ්ඩුවේ වාඩි වෙන්න එපා කියන එක අපි අගමැතිතුමාට කියන්න කැමතියි. එහෙම වාඩි වෙලා වැඩක් නැහැ. එහෙම ආණ්ඩුව හදලා වැඩක් නැහැ. එහෙමනම් මේ ආණ්ඩුවේ ප්‍රතිපත්තියත් එක්ක එකඟ නැත්තම්, මේ ආණ්ඩුවේ ගමන් මාර්ගයත් එක්ක එකඟ නැත්තම් යන්න පුළුවන්.
දැන් ගරු මන්ත්‍රීතුමාට
හේඳ ගරු කතානායකතුමනි අවසාන වශයෙන් අපි මේ නියෝජනය කරන්න අර 62 ලක්ෂ ජනතාවගේ බලාපොරොත්තු, ඒ ප්‍රාර්ථනාවන් අපි අපේ ජීවිත මේවට අපි දාලා තියෙන්නේ. අපි මේවට අවිලා ඩීල් ගාලා සල්ලි හම්බ කරගන්න වෙන වෙන දේවල් වලට අපි සම්බන්ධ වෙලා නැහැ. අපි 62 ලක්ෂ ජනතාවගේ බලාපොරොත්තුත් එක්ක මේ ගමන ආවේ. ඒ හින්දා ඒ ගමන නැවත මේ ජාතිවාදී මෙලෙච්ඡත්වයේ දරන ඒ මතවාදයට යට කරගන්න දෙන්න එපා. අද ඉඳන්වත් මේ ජයග්‍රහණයත් එක්ක ඒ 62 බලාපොරොත්තුත් එක්ක ඉදිරියට යමුයි කියමින් මගේ වචන ස්වල්ප අවසන් කරනවා. බොහොම ස්තුතියි.